අලුත් සභාපතිතුමනි අද දවසේ
මන්දිරතුමා ජුවට්ටයි ෆිනිෂ්
සාර සංවර්ධනය වෙනුවෙන් රටේ යහපත සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් පැහැදිලි ප්‍රවේශයක් ලබා දෙමින් විශේෂයෙන්ම ඒ වෙනුවෙන් පිහිටුවාගත්තු සමුතුවාදී යහපාලන රජයේ දෙවැනි සාර්ථක ආයවැය ඉදිරිපත් වී තිබෙන මේ අවස්ථාවේදී ඒ වෙනුවෙන් අදහස් කීපයක් ප්‍රකාශ කරන්න ලැබීම ගැන ඒ වගේම අවස්ථාව ලබා දීම සම්බන්ධව විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 20 වැනි කතානායකවරයා හැටියට ගරු රවි කරුණායක මැතිතුමා ඉදිරිපත් කරපු මේ ආයවැය සැමට ප්‍රතිලාභ ලැබෙන වේගවත් සංවර්ධනයක් ඇති කරන ආයවැයක් හැටියටයි මම විශේෂයෙන්ම දකින්නේ. ඒ වගේම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනි මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක හැටියට දීර්ඝ කාලයක් අපි දැක්ක හැමදාම එක්සත් ජාතික පක්ෂය නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ආණ්ඩු හැටියට කටයුතු කරපු අවස්ථා තිබුණා. ඒ වගේම මේ හැම අවස්ථාවකදීම අපි දැක්කා මේ රජයන් විශේෂයෙන්ම පක්ෂග්‍රාහීව කටයුතු කරපු හැටි. ඒ වගේම අපි මේ අවස්ථාවවලදී දැක්ක දෙයක් තමයි ගම් මට්ටමින් විශාල බෙදීමක් ජනතාව තුළ ඇති වෙලා විවිධ ප්‍රශ්නවලට භයානක ගැටලුවලට මුහුණ දෙන්න සිදුවෙච්ච අවස්ථා තිබුණා. ඉතින් ඊන් පසුව විශේෂයෙන්ම වස්ත්‍ර ගණනාවකට පසුව ප්‍රධාන පක්ෂ දෙකත් ඒ වගේම සුළු පක්ෂ කිහිපයක් එකතු වෙලා ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ රටේ ජාතික ආණ්ඩුවක් හැටියට පත් වෙලා විශේෂයෙන්ම මේ ජාතික ආණ්ඩුවේ විශේෂයෙන්ම මේ සියලුම පක්ෂවල අදහස් යෝජනා එකතු කරගෙන තමයි මේ සාර්ථක ආයවැය මේ අවස්ථාවේදී ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධව අපි විශේෂයෙන්ම සතුටු වෙනවා. සම මේ ජාතික ආණ්ඩු සංකල්පයක් කියන්නේ විශේෂයෙන්ම මේ රටේ ඉදිරි ගමනට විශාල ශක්තියක් වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමින් විශාල විශ්වාසයක් අද ඇති වෙලා තියෙනවා වර්තමාන ජාතික ආණ්ඩුව සම්බන්ධව. ඒ නිසා අපි විශේෂයෙන්ම සතුටු වෙනවා මේ ඉදිරිපත් කරපු සාර්ථක ආයවැය සම්බන්ධව. ඒ වගේම අමාත්‍යාංශ වලින් ගත්තහම මේ ඉදිරිපත් කර ආයවැය තුළ විශේෂයෙන්ම සමස්තයක් හැටියට සියලුම අමාත්‍යාංශ වලට ප්‍රතිලාභ ගණනාවක් ලැබිලා තියෙනවා අපේ ජනතාව අතරට රටට ගමට අරගෙන යන්න. ඒ වගේම මගේ අමාත්‍යාංශයේ විශේෂයෙන්ම මේ වසර දෙකහමාර තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි ඒ වගේම දේශපාලන හා සමාජ බලගැන්වීම් සඳහා විවිධ වැඩසටහන් රාශියක් අපි කරලා තියෙනවා. ඒ වගේම ලෝක බැංකුව හරහා විශේෂයෙන්ම සියලුම පෙරපාසල් වලට ඒ වගේම පෙරපාසල් වල ඒ සංවර්ධනය වෙනුවෙන් මං හිතන්නේ විශාල වැඩ කොටසක් මේ වෙනකොට අපි ආරම්භ කරලා තියෙනවා. ලෝක බැංකුවත් එක්ක ලෝක බැංකුව ආධාරත් එක්ක දකුණු ආසියාවේ ප්‍රථම වතාවට අපි ශ්‍රී ලංකාව ලෝක බැංකුව තෝරාගෙන මේ වෙනකොට ප්‍රථම වතාවට මේ පෙරපාසල් සම්බන්ධව සංගණනයක් කරලා ඒ වගේම ඒ පෙරපාසල් පාරිකාවන්ට විශේෂ පුහුණුවක් ලබා දෙන්න කටයුතු මේ වෙනකොට ඒ දත්ත රැස්කිරීම තුළ ආරම්භ කරලා තියෙනවා. පෙරපාසල් 17,000ක් තියෙනවා ලියාපදිංචි වෙච්ච මේ සියලු පාසල් වලට ඉදිරියේදී ඒ වැඩි දියුණු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට කිසියලු දේ සූදානම් කරලා තියෙනවා. ඒ වගේම මම මතක් කරන්න ඕනි ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ පත් කරපු ජාතික ආණ්ඩුව හරහා ගැබිනි මාතාවන්ට අපි පෝෂණ මල්ලක් ලබා දුන්නා. එතනදී නැවත වතාවක් මේ 2017 වර්ෂයේදීත් ඒ කටයුතු කරන්න මේ වෙනකොට අපිට මිලියන 5,500ක් ලබා දීලා තියෙනවා. මම දීර්ඝව අමාත්‍යාංශයෙන් කරන වැඩ සම්බන්ධව කාරක සභා අවස්ථාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අධ්‍යාපනය ගත්තහම විශේෂයෙන්ම මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් විශාල මුදලක් මේ වතාවෙත් මෙන් කිරීම ගැන අපි විශේෂයෙන්ම සතුටු වෙනවා. ඒක 2016ට සාපේක්ෂව බලනකොට මේ 2017ට වෙන් කරලා තියෙන මුදල අඩුවීමක් වුණත් 2014ත් එක්ක සංසන්දනය කරනකොට 70%කට වැඩි මුදලක් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම සෑම උසස් පෙළ දරුවෙකුටම පරිගණක යන්ත්‍රයක් ලබා දීමේ වැඩපිළිවෙලක් යෝජනා වෙලා තියෙනවා. 1,75,000ක දරු පරපුරක් ඉන්නවා. ඒ සියලු දෙනාටම මේ ප්‍රතිලාභය ලැබෙනවා. ඒ වගේම උසස් පෙළ හදාරන දරුවන්ට වගේම ඒ ගුරුවරුන්ට ඒ පන්ති කටයුතු කරන ගුරුවරුන් 28,000කට නොමිලේ මේ පරිගණක යන්ත්‍රය ලබා දෙන්නත් මේ අයවැය යෝජනා හරහා මුදල් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය නිසි අයුරින් කරගන්න අවශ්‍ය සියලු පහසුකම් වලින් යුතු පන්ති කාමර සකස් කරන්නත් මේ අයවැය හරහා ප්‍රතිපාදන වෙන් වෙලා තියෙනවා. ඒ වගේම දරුවන් රක්ෂණය කිරීමට මම හිතන්නේ ඒක බොහොම වටින යෝජනාවක්. ඒ දරුවන්ගේ රක්ෂණය ලබා දීමටත් ලක්ෂ 45ක් දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ සියලු දෙනාම රක්ෂණය කිරීමට විශාල මුදලක් මිලියන 5000ක වැනි මුදලක් වෙන් කරලා තියෙනවා මේ අයවැය යෝජනාව හරහා. මම හිතන්නේ එතනදී ඒ දරුවන් OPD එකට ගියාම ස්පිරිතාලේ එතනදී රුපියල් 10000ක වගේ මුදලක් ඒ දරුවන්ට රජෙන් වියදම් කරන්න වෙන් වෙලා තියෙනවා. පෞද්ගලික රෝහලකට ගියොතින් ලක්ෂක මුදලක් රජයේ හරහා වියදම් කරන්න යෝජනා වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒ වගේම පාසල්වල යටිතල පහසුකම් ඒ අඩුපාඩුකම් සියල්ල සම්පූර්ණ කරන්න විශේෂයෙන්ම මේ රටේ ඉදිරි අනාගතය බාරගන්න ඉන්න දැයේ දරුවන් වෙනුවෙන් විශාල මුදලක් මේ වතාවෙත් වෙන් කිරීම සම්බන්ධව අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සෞඛ්‍ය ගත්තහම මං හිතන්නේ බොහෝ දියුණු රටවල් මේ ලෝකයේ තිබුණත් අපේ නිදහස් සෞඛ්‍ය සේවය වගේ දේ ඒ හැම රටකම නැහැ. නමුත් අපේ රටේ ඒ නිදහස් සෞඛ්‍ය සේවය අපිට තියෙනවා. ඒ වගේම මෙවරත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ නිදහස් සෞඛ්‍ය සේවයේ කටයුතු සාර්ථක කරගෙන යන්න විශාල මුදලක් වෙන් වෙලා තියෙනවා. මං හිතන්නේ ගරු රාජසේනරත්න මැතිතුමා වෛද්‍යවරයෙක් හැටියට එතුමාට මේ සම්බන්ධව හොඳ අත්දැකීමක් තියෙන අමාත්‍යවරයෙක් හැටියට අපිට විශ්වාසයක් තියෙනවා මේ වෙනකොටත් එතුමා කරගෙන යන වැඩපිළිවෙල තව දුරටත් සාර්ථකව කරගෙන යයි කියලා. විශේෂයෙන්ම මැතිවරණ පොරොන්දුවක් හැටියට අපි කරපු මැතිවරණ පොරොන්දුවක් හැටියට ඒ හිඟයකින් තොරව ඒ සියලු ඖෂධ ලබා දෙන දීමට අපි පොරොන්දුවක් දීලා තිබ්බා. ඒ වගේම වෛද්‍ය උපකරණ ලබා දෙන්න අපි පොරොන්දු වුණා. ඒ නිසා මේ පොරොන්දු ඉටු කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත මේ වෙනකොට හඳුන්වා දීලා තියෙනවා. ඒ නිසා මේ නිසා විශේෂයෙන්ම ඖෂධ වර්ග 48ක මුදල් අපි අඩු කරන්න පුළුවන් වෙලා තියෙනවා 140කින්. ඒ සියලු ඖෂධ වර්ගවල මිල අඩුවීමක් වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ විශේෂයෙන්ම ඒක අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මොකද අපිට මතකයි පහුගිය කාලේදී රජේ රෝහලකට ගිහිල්ලා පැනඩෝල් පෙත්තක් ගන්න ගියත් ඒ පැනඩෝල් පෙත්ත නැහැ කියපු අවස්ථා තිබුණා. ලේ පරීක්ෂා කරන්න ගියාපුවම ලේ පරීක්ෂා කරන සිරින්ජය පවා ගන්න උනේ ඒ එළියේ තියෙන ෆාමසියක් හරහා. ඒ වගේම බෙහෙත් තුණ්ඩුව දුන්නාම බෙහෙත් තුණ්ඩුව අරගෙන ගිහිල්ලා ගන්න සිද්ධ වුණෙත් පිට තියෙන ෆාමසියකින්. එතනට ගිහිල්ලා බෙහෙත් බිල බඩු මිල බෙහෙත් ටික අරගෙන මිල බිල අතර දුන්නාම ඒ ලෙඩුන්ගේ අපි දැක්කා එදා ඒ තිබිච්ච ලෙඩ දෙගුණ තෙගුණ වෙච්ච අවස්ථා තිබුණා. මොකද ඒ තරම් ඉහළ මිලක් ගෙවන්න සිද්ධ වුණා. ඉතින් ඒ වගේ කාලයක් තිබුණා. ඉතින් සමහර මේ විපක්ෂයේ ඉන්න උදවිය මේ වෙලාවේදී කතා කරන්නේ ඒ සියලු දේවල් අමතක වෙලා විදිහට. ඒ නිසා විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනි ආයුර්වේද වෙදකමට උනත් මේ වෙනකොට බොහොම ශීඝ්‍ර ගමනක් ඉදිරියට යන වෙදකමක් හැටියට අපේ සිංහල වෙදකම ඒ වෙනුවෙන් විශාල මුදලක් අද වෙන් කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම තව දෙයක් යෝජනා වෙලා තියෙනවා මේ අයවැය හරහා. අපේ රජයෙන් දෙන මේ නොමිලේ දෙන මේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් අපේ ජනතාව ගිහිල්ලා ඒ සෞඛ්‍ය සේවය ලබා ගත්තට පස්සේ බෙහෙත් ටික ලබා ගත්තට පස්සේ ඒ පිට වෙනකොට ඒ අයට ඒ රජ ඒ අය වෙනුවෙන් වියදම් කරලා තියෙන මුදල සම්බන්ධව පිරිවැයක් ලබා දෙන්න යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ ඒක බොහොමත්ම හොඳයි. මොකද නිදහස් සෞඛ්‍ය සේවයක් ලැබෙනකොට ජනතාව දැනගන්න එක බොහොම හොඳයි. ඒ අය වෙනුවෙන් කොයිතරම් ප්‍රමාණයක් රජය වියදම් කරනවාද කියලා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනි අත්‍යවශ්‍ය භාණ්ඩ ගැනත් දින 100 වැඩසටහනේ පවා විශාල බඩු මිල අඩු කිරීමක් ඒ දින 100 කාලය තුලත් කෙරුණා. ඒ හරහා මං හිතන්නේ විශාල සහනයක් අපේ රටේ ජනතාවට ලැබුණා. විශේෂයෙන්ම මේ අයවැයෙත් භාණ්ඩ 25ක මිල අඩු කිරීමක් කරලා තියෙනවා. විශේෂයෙන්ම ගෑස් මිල භූමිතෙල් මිල අඩු වෙනවා කියන්නේ මං හිතන්නේ ඒක හොඳින් අපේ රටේ ජනතාවට දැනෙන මිලක්. ඒ නිසා ඒ පිළිබඳව විශේෂයෙන්ම පොඩි මිනිහා ගැන කල්පනා කරලා විශේෂයෙන්ම මේ රජයේ ගත තීන්දුව ගැන අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම දැකපු දෙයක් තමයි මේ විවාදය ආරම්භ කරපු වෙලේ ඉඳලා විවිධ විදිහට මේ විපක්ෂයෙන් චෝදනාව ඒක අපි දකින සාමාන්‍ය දෙයක් තේන්ස අපි මතක් කරන්න කැමති මේ සියලු දෙනාම බදු වැඩි කිරීම සම්බන්ධව ඒ වගේම විශේෂයෙන්ම මේ චින්තන ආණ්ඩුවේ වැඩි කරපු බඩු මිල සම්බන්ධව මේ සියලු දේවල් සම්බන්ධව ඒ අයට අමතක වෙලා තමයි මේ දවස්වල කතා කරන්නේ අපිට මතකයි එදා අධ්‍යාපන ඇමතිවරයෙක් හැටියට කටයුතු කරපු අමාත්‍යවරයෙක් කිව්වා රුපියල් 2500කින් සමාජිකයන් 6 දෙනෙක් ඉන්න පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ වගේ කතා කරපු අය තමයි අද මේ සියලු දෙයක් අමතක වෙලා නිින්දෙන් ඇහැරිලා වගේ අද කෑකෝ ගහන්නේ. ඉතින් ඒ නිසා අපි මතක් කරන්න ඕනේ රටට උහුලන්න බැරි ණය කනදරාවක් ලබා දීලා ඒ වගේම
අර මන්ත්‍රීතුමනි විනාඩි 5යි තියෙනවා.
මට විනාඩි 15ක් තියෙනවා. දීලා තිබුණා.
කතා කර ඉවරයිනේ.
විනාඩි 15ක් කතා කරා. ඒ නිසා එවැනි කාලයක් තිබිච්ච කාලේ මේ සියලු දෙනාටම අමතක වෙලා තියෙන. ඒ නිසා මම විශේෂයෙන්ම කාලය හරස් වෙලා තියෙන නිසා මම මතක් කරන්න කැමති සංවර්ධනය ගැන නිරන්තරයෙන් කියනවා මේ මොනවද වෙන සංවර්ධන කියලා අහනවා. ඉතින් අපි මතක් කරන්න කැමති මේ වෙනකොට විශේෂයෙන්ම අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මගේ ආසනය ගත්තාම විශේෂයෙන්ම මේ වෙනකොට සංවර්ධන වැඩ කටයුතු රාශියක් ආරම්භ වෙලා තියෙනවා. අද දවසෙත් නගර සීමාව තුළ මාර්ග තාර දාලා සකස් කරන්න මාර්ග 160ක් අපි තෝරගෙන තියෙනවා. අද දවසේ මාර්ග 12ක් ආරම්භ කරනවා. ඒ වගේම මිලියන 60ක් අපේ ආසනය තුළ විතරක් මිලියන 60ක මාර්ග 10ක් අපි සකස් කරන්න මේ වෙනකොට සියලු කටයුතු ආරම්භ කරලා සමහර ඒවා අවසන් වෙලා තියෙනවා. ඒ වගේම කිලෝමීටර් 96ක් පාරවල් 16ක් කෙරෙනවා මගේ ආසනයේ පමණක් සමස්තයක් හැටියට කිලෝමීටර් 330ක් අපේ දිස්ත්‍රික්කයේ පුරා කරන්න මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කරලා මුදල් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම වාරිමාර්ග අමාත්‍යාංශයේ යටතේ ප්‍රධාන වැව් 5ක් මේ වෙනකොට සකස් කරන්න සියලු කටයුතු සූදානම් කරලා මේ වෙනකොට වැඩ ආරම්භ වෙලා තියෙනවා. 2015 වැව් 5ක් කරලා අවසන් කරලා තියෙනවා. සුළු වාරිමාර්ග අමාත්‍යාංශය හරහා මේ වෙනකොට වැව් 400කට එහා කරන්න කටයුතු සූදානම් කරලා ඒවත් වැඩ ආරම්භ කරලා තියෙනවා. ගොවි සංවිධාන හරහා මේ වැඩ කටයුතු සියලු දෙයක්ම සිදු වෙන්නේ. ඒ වගේම අපේ ගොවි ජනතාවට විශාල මං හිතන්නේ අද වාසියක් වෙලා තියෙනවා. හොඳ මිලක් ලැබිලා තියෙනවා. වී වලට සම්බව වලට රුපියල් 46ක් ලැබෙනවා. නාඩු වලට රුපියල් 40ක් ලැබෙනවා. ඉතින් මං හිතන්නේ මේ තුලින් විශාල ප්‍රතිලාභ ගණනාවක් අපේ ජනතාවටත් ප්‍රදේශ වලටත් එනවා. ඒ වගේම නිවාස අමාත්‍යාංශය හරහා විශාල වැඩ කොටසක් කරලා තිනවා. අපේ දිස්ත්‍රික්කයේ විතරක් ගම්මාන 33ක් හදන්න මේ වෙනකොට සියලු වැඩ කටයුතු ආරම්භ කරලා ඊයේ දවසෙත් එක ගම්මානයක් සම්පූර්ණයෙන්ම නිමා කරලා ජනතා අයිතියට පැවරුවා. ඒ වගේම විශේෂයෙන්ම විදුලි බලය අද වෙනකොට සම්පූර්ණයෙන්ම ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. මගේ පියාගේ කාලේ මට මතකයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ 106ක විතර විදුලි බලය තිබුණේ. නමුත් 94 වෙනකොට එතුමාට පුළුවන්කම ලැබුණා 146ක් දක්වා සම්පූර්ණ කරන්න. දැන් වර්තමාන රජය හරහා මේ වෙනකොට අපි සම්පූර්ණයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඒ අඩු විදුලිය ලබා දෙන්න සියලු කටයුතු කරලා තියෙනවා. අවසාන ගම්මානයටත් අපි මාස එකහමාරකට උඩදී ඒ කැකිරාව ප්‍රදේශයේ ගරු අමාත්‍යතුමාගේ සුරතින් මේ කටයුතු අවසන් කරා. ඒ නිසා විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනි අපේ මන්ත්‍රීවරු හැම දිනාටම කෝටි එකහමාරක මුදලක් දීලා තියෙනවා පොදු වැඩ කරන්න. ඒ සියලු දෙයක්ම සංවර්ධන කටයුතු. ඒ නිසා විශේෂයෙන්ම අපිට මතකයි හැම තුලානකටම අපි ලක්ෂ 20 ගානේ මේ වෙනකොට දීලා තියෙනවා දින 100ේදී ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අමාත්‍යාංශය හරහා. ඒ වගේම මේ අවුරුද්දේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ අමාත්‍යාංශය හරහා සෑම තුලානකම අපි ලක්ෂ 20ක මේ වෙනකොට මේ අවුරුදු දෙක තුල අපිට වැඩ කරන්න පුළුවන් වෙලා තියෙනවා. එදා එක ගමකකට බොරු වැඩක් වගේ නෙමෙයි මේක පොදුවේ සියලු ගම්මානවලට හොඳ වැඩ කොටසක් කරන වැඩපිළිවෙලක් සකස් වෙලා මේ වෙනකොටත් ඒවා කරලා අපි අවසන් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේදී මතක් කරන්න ඕනි විශේෂයෙන්ම මොරගහ කන්ද ජලාශය සම්බන්ධව. එදා අපිට මතකයි හැමදාම ඡන්දයක් එනකොට මුල්ගල් තියලා ජනතාවගේ ඡන්දෙ ගන්න මේ මොරගහ කන්දේ ජලාශයේ වැඩ කොටස් ටිකට මුල්ගල් තිබ්බ අවස්ථා තිබුණා. ඉතින් ඒ වගේ බාලගිරි දෝෂය අද නෙමේ හෙට වගේ එදා අපිට මතකයි වර්තමාන ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශයේ හිටියේ එවකට එතුමාගේ කකුල වලින් ඇදීමක් සිදු වුණා. නමුත් මේ වර්තමාන යහපාලන රජයේ යටතේ එතුමාට හැකියාව ලැබිලා තියෙනවා මේ මොරගහකන්ද ජලාශයේ වැඩ ආරම්භ කරලා මේ වෙනකොට ඒ හරහා ජල විද්‍යුලිය ලබා ගැනීමට කෘෂිකර්මාන්තයට ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම දීවර කර්මාන්තයට පානීය ජලය ලබා ගැනීමට මේ වගේ විශාල ප්‍රතිලාභ මේ හරහා ලබා ගන්න කටයුතු සූදානම් වෙනවා මේ ජලාශය ආරම්භ වීම තුලින්. ඒ වගේම ඉදම් අමාත්‍යාංශයේ විශාල වැඩ කොටසක් කරනවා. අද සියලුම ඉදම් ලාභීන්ට සින්නක්කර ඔප්පු ලබා දීමට වැඩ කටයුතු සූදානම් කරලා තිනවා. අපි ඒකත් දැක්කා පහුගිය ආණ්ඩුවල හැමදාම කිව්වා ඒ සින්නක්කර ඔප්පු ලබා දෙනවා කියලා. නමුත් ඒ කිසි දෙයක් සිද්ධ වුණේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අපි කියන්න ඕනි මේ චින්තන රජෙන් සුදු අලි ව්‍යාපෘති ගණනාවක් කරා. ඊයේ පෙරේදාත් කට්ටිය කතා කරනකොට කිව්වා ගුවන් තොටුපළවල් හැදුවා ගුවන් යානා එන්නේ නැති, වරායවල් හැදුවා නැගුවෙන්නේ නැති. ඇත්ත එහෙම කාලයක් තිබුණා. නමුත් මේ වර්තමාන රජය ඇවිල්ලා මේ වට වැඩපිළිවෙලක් සකස් කරපු නිසා තමයි අද මේ ගුවන් තොටුපළවල් වලට ඒ නැගුවෙන්නත් ගුවන් තොටුපළවලට ගුවන් යානා එන්නත් වරායවලට නැගුවෙන්නත් ආරම්භ වේගන යන්නේ මේ රජයේ තියෙන සාර්ථකත්වය නිසා. අද මේ පත්වෙච්ච රාජ්‍ය නායකයන් දෙපළ සම්බන්ධව විශාල විශ්වාසයක් අද ජාත්‍යන්තරයේ ගොඩනැගිලා තියෙන නිසා තමයි අද සියලු මාර්ග විවෘත වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අද සාර්ථකත්වය නිසා අද රටේ කටයුතු ශීඝ්‍රයෙන් අපිට ඉදිරියට අරගෙන යන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේදී විශේෂයෙන්ම කාලය හරස් වෙලා තියෙන නිසා මම අවසන් කරනවා සභාපතිතුමා. විශේෂයෙන්ම අපි මේ වෙලාවේදී කියන්නේ මේ ප්‍රධාන විපක්ෂයේ සියලු දෙනාටම මේ වෙලාවේදී අර ලුණුපොල් කට්ටෙන් සුනාමිය මතු කරන්න හදන්නේ නැතුව, ඒ වගේම කොරහැ කිඹුලන් දකින්නවා වගේ කටයුතු කරන්නේ නැතුව, විශේෂයෙන්ම අර කියමනක් තියෙනවා බලය තියෙනකොට මොලේ නැහැ, මොලේ තියෙනකොට බලේ නැහැ කියලා. ඉතින් ඒ නිසා අපිට නමුත් මට කියන්න තියෙන විශේෂයෙන්ම තාමත් පුදුමයි බලය නැති වෙලත් මේ අයට තාමත් මොලේ පෑදිලා නැති එක සම්බන්ධව. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ වෙලාවේ ආරාධනා කරනවා මේ සමස්ත විපක්ෂයට මේ ගෙනියන සාර්ථක වැඩපිළිවෙලට දායක වෙලා මේ අයවැය වෙනුවෙන් පක්ෂව ඡන්දය දෙන්න කියන පණිවිඩය තමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා.
Thank you very much. ගෞරව සරවණ ඔබව
Thank you, Honorable Presiding Member. In my speech in reply to the budget speech of the Honorable Minister of Finance for the year 2016, I emphasized that both a lasting political solution and immediate actions to redeem our people from their long suffering are important. We were told that a donor conference would be convened in Japan to address the immediate concerns, and we were hoping for some positive push in post-war recovery of our provinces. A year ago, Honorable Ravi Karunanayaka, the Minister of Finance, in his year 2016 budget speech announced that he was extremely mindful of grievances of the war affected areas and recognized that people of the North East has been requesting for basic facilities for the past 7 years, and the donor conference will enhance the rehabilitation of the North and the East. So now the year has passed and the donor conference didn't happen. The government has even closed down the resettlement authority itself. The budget for accelerated resettlement has now been reduced by rupees 5 billion for year 2017, and the capital allocation to the Ministry of Resettlement is reduced by rupees 10 billion. If we look at the outcome for the year 2016, only 2,382 families were resettled in the Jaffna district, whereas still 10,458 families need to be resettled. At this rate, it will take another 5 years to complete the resettlement in Jaffna, even if we had same budget as last year. Similarly, it will take over 2 years for the remaining families to be resettled in Mannar. What message does this send to us? Today, I want to speak exclusively on behalf of the war-affected vulnerable people of the North and East. They have been at the receiving end of all the misaligned livelihood development initiatives, complex and sometimes conflicting policies and procedures, and their bureaucracy. The biggest problem was there being no ownership or responsibility for the ineffectiveness of all the livelihood initiatives. There was no resettlement policy or standard. It had been free for all to carry out unsuitable livelihood programs, resulting in continuous handouts and welfare-destroying communities. Resilience to get back on their feet. This situation cannot continue. Piecemeal, isolated initiatives, uncoordinated and carried out by diverse people with diverse agendas, became a waste of money, time and engaged the efforts of already depleted human resources. This must be interpreted not only as a waste of national resources, it has further marginalized the people who were desperately awaiting to get back on their feet again. There has been no major change to the frame conditions required to create sustainable livelihood. The war affected most vulnerable were seriously inflicted further pain by unscrupulous microcredit vultures with no concern for further trauma and agony piled up on people who were already traumatized for many years. The interest rates for these microcredit facilities ranged from 20% to over 60% with no mercy when it comes to repayment. We do not have the statistics of the number of suicides caused by these vultures. We applauded the Honourable Minister for his initiative to establish a Consumer Financial Protection Authority. This was long overdue, but the Honourable Minister has now acted. These people were vulnerable, easy pickings, and such practices should not continue. These vulnerable people were listed in the CRIP, removing any chance of participating in livelihood ventures ever again. We would like to thank the Honourable Minister for acting to restore their capacity to engage in economic activities by placing restrictions on CRIB on publishing the credit history of loans less than rupees 500,000. Now I will come to the rest of the initiative. In the budget for the year 2017 to create 1 million jobs in the rural areas, we are very much encouraged by the shift and focus in approach and the emphasis on unleashing the engine of growth, that is, the private sector. We propose to encourage micro and SME business with a view to creating sustainable rural jobs for the war-affected people. The Honourable Minister said, we will formulate a cohesive policy to facilitate an equitable and inclusive level of social development in Sri Lanka. Social inclusion is a matter of prime concern, and the participation of the entire population in the journey for development is a noble objective, being a society for all accordingly. Accelerating growth with social inclusion forms the broader theme of the 2017 national budget. We are glad and applaud the theme of 2017 national budget. We are people who were continuously marginalized and discriminated by every measure imaginable, and very much welcome accelerated growth with social inclusion. However, the question must be, how will this be implemented? We fully agree that northern and eastern provinces need to feel that there is social inclusion. Due to the Colombo-centric centralized top-down actions of the past several decades, authority responsibility, accountability and state institutional structures have all been muddled up and have become mainly dysfunctional and unproductive. We needed to develop a novel mechanism to ensure there is input and ownership and the province are empowered to achieve social inclusion. Centralized plans developed based on national averages will not be effective in the northern and eastern province. There are at a totally different level of economic and social maturity. They will not be able to participate in most of the initiatives developed in such a manner. They must get back on their feet first before they could participate in any serious development agenda, such as becoming a beneficiary of Asian growth story. The basic requirement to benefit from such regional growth is the competitive capacity and maturity of our local economy to benefit and its potential linkages. We have been denied the opportunities to even get back on our feet, and now we are expected to be competitive and take advantage of this Asian growth story. We say very clearly that we are not looking at such prospects negatively. However, we are only asking for a fair chance to space to get ready to not just participate and benefit, but to defend our ability to survive as equal members of this country, navigating through all the complexities, including that of global economy. This year, Honorable Minister of Finance said in his budget speech, and I quote, "We will continue to progress the noble endeavor to strengthen democracy, fundamental rights, reconciliation and development for lasting peace, freedom and national integration. Fundamentally, the country is guided by a new vision of lasting peace built on mutual respect and dialogue. To cement this process, we have formulated an ambitious reforms agenda encompassing all major spheres, including social, political, economic, and international relations." Honorable MP Sumandiran last week in his speech said that he had met Finance Minister Ravi Karunanayake ahead of the budget presentation with a detailed proposal for the North and East with regard to agriculture, fisheries and animal husbandry. He also said those three together are the main livelihoods of our people. People have to get back on their feet. I am deeply saddened that those proposals have not been considered, he added. This does not bode well with the minister's statements that is being guided by a new vision of lasting peace built on mutual respect and dialogue. The Honorable Minister of Finance said, the medium-term strategy of the government is focused on generating 1 million employment opportunities, enhancing income levels, developing the rural economies, ensuring ownership of land to rural and estate sector, working class, the middle class, and the public sector employees, thus creating a strongly vibrant, much wider middle class. Strong emphasis on all policies and programs will be placed on an alleviation of poverty in all manifestations beginning 2017. We very much welcome such initiatives. Our people need something to hold on to for some hope of recovering from their long suffering. So we now want to focus on the implementation. We are very much used to hearing a lot of what we want to hear, or simply words never implemented or dragged on until we give up. Honorable Minister said strong emphasis on all policies and programs will be placed on the alleviation of poverty in all manifestations beginning 2017. We like to know what these policies are and who is developing the policies for northern and eastern provinces. I also quote Honorable Minister Ravi Karunanayake. Honorable Speaker, we have continued to address issues pertaining to northern and eastern provinces on separate basis in the past. I wish to lay emphasis on the fact that the government is committed to eliminate existing socio-economic gap between north and east with the rest of the country by 2020. Honorable Presiding Member, the northern and eastern provinces are post-war socio-economic environments, and its developments have been hampered for several decades, and I fully agree that it should be approached on a separate basis. My question is, what is this basis and who is deciding this basis? Why not ask the people who are affected what such basis should be? Why not consult the very people with whom you say that the government is taking noble endeavor to achieve lasting peace built on mutual respect and dialogue? When will such dialogue take place? We need local civil society actors who would professionally deal with these in a fact and knowledge-based manner, make submissions on behalf of our province, and be engaged and heard by the central planning body. Such capacity must be developed as a matter of urgency, so that we get an opportunity to make noble endeavor of social inclusion a reality. The problems of this province at the grassroots level cannot be understood from Colombo officers. It must be gained from sitting in the war-affected villages and speaking to the war-affected people who are mostly vulnerable. Otherwise, their needs would only be interpreted by people who are centrally located and conceive solutions from a privileged positions removed from the realities of life and with a centralized control mindset. Honorable Minister emphasized the fact that the government is committed to eliminate existing socio-economic gap between North and East with the rest of the country by 2020. I thank the Honorable Minister for recognizing this socio-economic gap in the first place. We would also like more data and information of these gaps so that we could develop programs that are specific to resolving key issues. The first step is in any post-conflict development strategy is a holistic and comprehensive post-conflict sustainable development policy framework developed in a participatory manner, empowering people and encouraging ownership. If there is no ownership for recovery and economic development at the local level, effectiveness of initiatives carried out to create sustainable livelihood will be questionable and will certainly lead to economic disempowerment and social injustice. The issues are unique. In each affected district of the North and East, opportunity for a bottom-up planning is critical for such endeavors to be effective and contribute to what this country needs to achieve and is trying to achieve. We assure that we will fully cooperate and support such actions with the help of professionals who are ready to engage and make this a reality. Our people have suffered long enough, even though we are disappointed that the donor conference did not take place last year. We are once again prepared to stretch our hands in a positive and progressive manner. Let us engage professional civil society organizations who have the capacity to represent the war-affected vulnerable people in a professional and socially responsible manner, to air and express local views on economic affairs and empowerment challenges. Such civil society actors can and must play a serious role, and national and international peers must build their capacity and assist to engage them empower them. This would signal the very first level of gesture to give positive and productive view on the trajectory of the journey towards peace. Last week, the Honorable Prime Minister said that the consensus has been reached to great extent to devolve power. However, continuing the centralized Colombo-centric administration and control will not give the signal for people to start feeling the peace and reconciliation is taken seriously. The Honorable Minister of Finance said, the income of majority of 2.5 million engaged in the agriculture is around ₹25,000 per month and is less than average income in the country of ₹41,000 per month. Let us take Kilinochi Mullettivu, the population of which are recently internally displaced returnees, who are 96.7% and 98.2% respectively. I dare to say the income of the majority of those engaged in agriculture would be around ₹15,000 and certainly far from ₹41,000 per month national average income. As part of decentralized development, Honorable Minister allocated 1,000 million to improve rural sanitation facilities, agro-based industries, agriculture support service, etc. in the southern province. The same amount has been allocated for Jaffna, for a vertical building for mixed development, which will include office space, recreational facilities and entertainment facilities. We believe this is an expression of Colombo-centric views offered as a solution to a war-affected economy and kindly request the minister to reallocate this rural sanitation and sustainable livelihood development of the northern province. A great view from Jaffna town is totally different to that from the other districts of the northern province, however tall it may be. Was there an environmental study done to assess the impact this project on the drinking water quality and the water resources and underground aquifers? We need to understand the kind of challenges faced by environmental degradation caused by such ill-conceived projects on the day-to-day life of our people. Our people can't even participate in the economic process in constructing such buildings. We do not have the capacity or single local company that will employ local personnel and construct such buildings. The entire high-rise will be built with external resources, including all labor, with hardly any social advancement or economic stimulations. We want development, however, we want developments that are appropriate to the environment, and we need to restore our communities before we could start development. Similarly, the socially inappropriate 65,000 houses that was being thrust down to the war-affected provinces where the local people are unable to participate in the construction. No linkages to social advancement or economic stimulations. Such insistence of top-down initiatives ignoring local views signals the Colombo-centric views and controls and do not fit well for expression of social inclusion. There is also a lot of confusion to what is peace. We say peace is when the war-affected people are standing on their feet again and are at peace with themselves. Once these people are at peace with themselves, there will be wider peace. We view the Trincomalee District Development Program, Sirisara Pivisuma, initiated by His Excellency the President, involving the Triforces and Civil Defense Force and other stakeholders, as one of the most intensive, to say the least. Why would a district development be carried out directly by an executive president? If you must involve the Triforces in something useful, then why not deploy them in districts that did not experience 30 years of war with them? What does this say about devolution of power? We suffered bad experience and treatments in the previous administration, and in some cases, this is being repeated under good governance government. The budget is welcome departure from the traditional budget that focuses only on welfare. This budget aims to create sustainable and enabling business environment for the micro and SME enterprises and have the capacity to create rural empowerment opportunities. However, for those to be effective, budget implementation will be the key. The Honourable Minister proposes to appoint committee constituting of members from both the private and public sector to oversee budget implementation and execution. We believe we need to have representatives from the provinces that have the lowest GDP too, so they could ensure we achieve the government's target for these provinces for 2020. This could even be monitors of implementation and feedback mechanism. From the point of view, creating an environment to help develop sustainable livelihood rural area and creating jobs for support. Most of the measures addressing them. The nature of war-affected economy requires flexible policies, framework, and mechanism to convert these budget measures to results. Business incubation, mentoring, and hand-holding will be the key to achieve the 2020 target for the lowest GDP provinces to meet the rest of the provinces. Thank you.
Thank you very much, Gaurava Thigambaram. Ungalku 10 nimadangal. Order, please. Honorable Ananda Kumar Sri to the chair.
ഗരു സഭപതി തുമനെ ദിദാസ് ദാത്ത ആയവ സംബന്ധ കഥാകരപ്പ് ലഭിച്ചിട്ട് മമിതാ സന്തോഷ വേണവ മുക്കാത് പത്തുകൊറി ജനതാവ് ഹൗറു ദിശിയ ലയൻകാമ്ര ജീവത്തില ഇട്ടപ്പ് കട്ടിയ ഏ ജനതാവട്ട് കൊയ്യ ആണ്ടുവാരി ഏ ജനതാവിനെ ബെലുവനെ ജനതാവ് എമദാമ ഇടം ടിക്ക ഇല്ലെന്നൊട്ട് എക്സാസ് ജാതിക ഇസ്ല ആണ്ട് വേണ്ട പുളുവാ നമുത് ശ്രീലങ്ക നിദാസ പക്ഷ ആണ്ട് വേണ്ട പുളുവാ കൗറു ദീലാനെ നമുത് മേവാര ആയവേ കീഴ തീനുവാ ഏ ജനതാവട്ട് പേർച്ചസ് സത്താ ദീല ഒപ്പുവത്ത് ലഭാത്തിനുവാ കീല ഏക്കൻ ഇസ വിശേഷമ അകമത്തുമാട്ട് ജനാധിപത്യമാട്ട് വത്തുകുറ ജനതാവിനെ മാമ സ്തുതി കരണവാ പൗകെ കാലേ ആണ്ടു കാലേ മഹേന്ദ്ര രാജപക്ഷ ഇട്ടു ജനാധിപത്യത്തുമാ മഹേന്ദ്ര രാജപക്ഷ ആണ്ടു കാലേ ഏ തുമാത്തക്ക് അപ്പി സാക്ഷാ കറ ഏ തുമാത്തക്ക് ഇടം ടിക്ക ഇല്ലുവാ ഏത് ബാക്കിയില കീവാ എമ ദാമ ആയവേ ഇതിരി പത്കരണകോട്ട് ഗെവാൽ പനസ്താ ആയവേ കീനവാ പൊത്തെ ലീല തീനവാ നമ്മ തന്തിമ ഔർദ അന്തിമ ബലനകോട്ട് എക്ക ഗെവാൽ അതലാത്നേ അപ്പി സല്ലി വേഗലാത്നേ നമുത് മേ ആണ്ടുവ കിയപ്പേക്ക് ഇഷ്ടകരല തീനവാ മട്ട കാബിനറ്റ് അമത്യാസ് തീല പത്തുകൊറ ജനതാവട്ട് ഗെവാൽ ടിക്ക അതാണ് കീല ദിയപ്പേക്ക് അത് ഏ ജനതാവട്ടെ അതവെനത്തുറു ഗെവാൽ ദെദാക് ഇത്ര അപ്പി അതലാ അതല തീല തീനവാ ഏകനിസ മമ ഇതാണേ മേ ആണ്ടുവ അപ്പിട്ട് പുറന്തു വെച്ച ഇഷ്ടകള തീനവാസ മേ ആണ്ടുവട്ട് ജനാധിപത്യമാട്ട് അപ്പിസ്തുതി കരണവ ഇലങ്കയിൻ പൊരുളാതാര ഉദ ഇറ്റലി മുഖ്യ പങ്കിനെ വൈത്ത് വരും പെരുന്തോട്ട മലയ മക്കൾക്ക് കടന്ന വരവു സെലവ് തിട്ടങ്ങളിൽ பல்வேறு அபிவிருத்தி திட்டங்கள், வீடமைப்பு திட்டங்கள் என்பன முன்மொழியப்பட்டிருந்தாலும் அந்த வேலை திட்டங்கள் முழுமையாக நடைபெறுத்தப்படவில்லை. நல்லாட்சியின் ஏற்படுத்துவதற்கு ஒத்துழைத்த மலையக மக்கள் மீது கடந்த கால அரசாங்கத்தை விடவும் தற்போதைய அரசாங்கம் அதிகமாக கரிசனை கொண்டுள்ளது. இன்று நல்லாட்சியின் வரவு செலவு திட்டத்தினூடாக முன்மொழியப்படும் வேலை திட்டங்கள் மக்களை சென்றடைவதன் மூலமாக இந்த நல்லாட்சி அரசாங்கத்தின் மீதும் எம் மீதும் நம்பிக்கையினை தோட்டி வைத்திருக்கின்றது. இதனை இட்டு இந்த அரசாங்கத்தில் குறித்த பெருந்தோட்ட சமூக பிரதிநிதிப்படுத்தும் அமைச்சரவை அந்தஸ்துள்ள அமைச்சர் என்ற வகையில் நன்றி கூற கடமைப்பட்டுள்ளேன். ஊழல் மோசடிகள் மற்றும் அனாவசிய செலவுகள் காரணமாக எமது நாட்டின் கடன்கள் அதிகரித்த நிலையில் அதனை சரி செய்யும் பொறுப்பு இந்த அரசாங்கத்துக்கு உண்டு. கடந்த அரசாங்கத்தில் பெறப்பட்ட கடன்களை அடைப்பதற்காக பல்வேறு சவால்களை எதிர்கொள்ள வேண்டியுள்ளது. இவ்வாறான நிலையிலும் மக்களுக்கு பொருள் விலைக்கழிவு நிவாரணங்களையும் ஏனைய துறை சார்ந்த நிவாரணங்களையும் அபிவிருத்தி திட்டங்களையும் வரவு செலவு திட்டத்தில் அரசாங்கம் முன்மொழிந்துள்ளது. ஆனாலும் எதிர்த்தரப்பினர் இந்த வரவு செலவு திட்டம் தொடர்பில் பல்வேறு விமர்சனங்களை முன்வைக்கின்றனர். இன்று எதிர்த்தரப்பத்திலிருந்து விமர்சிக்கும் ஒன்றிருந்த கூட்டு எதிர்க்கட்சி கடந்த காலங்களில் அரசாங்கத்தில் இருந்தபோது வரவு செலவு திட்டத்தில் முன்வைக்கப்பட்ட யோசனைகள் அனைத்தும் நடைமுறைப்படுத்தப்படாதா என்பதை நினைவுபடுத்தி பார்க்க வேண்டும். அரச பெருந்தோட்டத்துறையானது 1992 தனியார் மயப்படுத்தப்பட்ட பிராந்திய கம்பெனிகளாக மாற்றப்பட்டது. 25 வடங்களின் மோசமான நிலையினை அடைந்துள்ளது. அந்த வகையில் பெருந்தோட்ட பொருளாதாரத்தின் உயர்த்துவதற்கு பல்வேறு உபாயங்கள் முன்வைக்கப்பட்டுள்ளது. பெருந்தோட்ட துறையில் தொழில் புரிகின்ற மக்களின் பிறந்த என்ற வகையில் வரவேற்கின்றேன். பெருந்தோட்ட துறையின் வருவாயை உயர்த்துவதன் மூலமே தொழிலாளர்களின் சம்பள உயர்வு தொடர்பில் கவனம் செலுத்த முடியும். கடந்த 1.5 வருடமாக சம்பள பேச்சுவார்த்தை இழுபறி நிலையில் இருந்தமைக்கு குறித்த தொழிற்சங்கத்தின் சுயநல அரசியல் காரணமாக அமைந்ததோடு பெருந்தோட்டத்துறை நட்டத்தில் இயங்குவதாகவும் சொல்லப்பட்டது. எனவே இந்த தொடர்பில் அரசாங்கம் எடுத்திருக்கும் இந்த நடவடிக்கை மகிழ்ச்சியாக உள்ளது. மக்கள் பெருந்தோட்ட அபிவிருத்தி சபை மற்றும் இலங்கை அரச பெருந்தோட்ட கூட்டுதாபனம் என்பவற்றில் காணப்படும் பிரச்சினைகள் தொடர்பாக நான் பல்வேறு சந்தர்ப்பத்தில் சுட்டிக்காட்டியுள்ளோம். நிலவும் பிரச்சினைகளுக்கு தீர்வு காணும் வகையில் இது தொடர்பில் அதற்கு பொறுப்பான அமைச்சரிடம் இந்த நிறுவனங்களில் காணப்படும் குறைபாடுகளை தீர்க்கும் வகையில் மக்கள் பெருந்தோட்ட அபிவிருத்தி சபை மற்றும் இலங்கை அரச பெருந்தோட்ட கூட்டுத்தாபன் என்பவற்றை மீள்கட்டமைப்புக்கு உட்படுத்த நடவடிக்கை எடுத்துள்ளமை முக்கியமானது. இந்த வரவு செலவு திட்டத்தில் பெரிதும் பேசப்பொருளாக அமைந்துள்ள கல்வித்துறைக்கான நிதி ஒதுக்கீடுகள், ஆசிரியர் மாணவர்களுக்கு காப்புறுதி டெப் உபகரணங்கள் சேமிப்பு கணக்கென கல்வி அபிவிருத்திக்கான பல்வேறு திட்டங்கள் முன்மொழியப்பட்டுள்ளது. அனைவருக்கும் சம வாய்ப்பினை வழங்குகின்ற தரமான சிறந்த கல்வியினை ஒவ்வொரு குழந்தையும் பெற்றுக் கொள்வதற்கான உரிமையினை உறுதி செய்யும் வகையில் ஆரம்ப மற்றும் இரண்டாம் நிலை பாடசாலைகளின் அபிவிருத்தி செய்வதற்கு 21 மில்லியன் ஒதுக்கப்பட்டுள்ளது. அத்தோடு பெருந்தோட்ட பாடசாலை தரம் உயர்த்தும் நோக்குடன் 250 மில்லியன் ரூபாய் ஒதுக்க செய்ய உத்தேசித்துள்ளது. இதனை நாம் வரவேற்கின்றோம். அதேவேளை பெருந்தோட்ட பகுதியில் உள்ள பாடசாலைகள் தரம் உயர்த்தப்படுமாயின் காரணமாக பாடசாலைகள் இடைவிலகல் அதிகரித்து காணப்படுகின்றது. குறிப்பாக கேகாலை, ரத்னபுரி, பதிலை போன்ற மாவட்டங்களில் இவ்வாறான நிலைமைகள் காணப்படுகின்றது. இது தொடர்பில் இந்த சபையின் கவனத்துக்கு கொண்டு வர விரும்புகின்றேன். உயர்தரத்தில் கற்பிக்கும் ஆசிரியர்கள், தரத்தில் கற்பிக்கும் மாணவர்களுக்கு உபகரணங்கள் வழங்க உள்ள இந்த கல்வித்துறையின் வளர்ச்சியை காட்டுகின்றது. ஆனாலும் பெருந்தோட்ட பகுதிகளுக்கென வழங்கப்பட்ட ஆசிரியர் உதவியாளர்களின் நிலைமை கவலைக்குரியதாக உள்ளது. வெறுமனே 6000 ரூபாயினை கொண்டு அவர்களுடைய அடிப்படை வசதிகள் கூட செய்து கொள்ள முடியாத நிலை காணப்படுகின்றது. கல்வித்துறைக்கென பாரியளவு நிதி ஒதுக்கீடு செய்துள்ளது. அரசாங்கம் அவர்களையும் கவனத்தில் கொண்டு அவர்களின் கொடுப்பினை உயர்த்துவதற்கு நடவடிக்கை எடுக்க வேண்டும் என கேட்டுக் கொள்கின்றேன். பெருந்தோட்ட பகுதிகளின் தற்பொழுது தனிவீடு தொடர்பாக கோரிக்கைகள் அதிகரித்துவிட்டன. பெருந்தோட்ட பகுதிக்கு பொறுப்பான அமைச்சர் என்ற வகையில் எனக்கு வருகின்ற கோரிக்கைகளில் அதிகமானவை இந்த வீடமைப்பு திட்டத்துக்கான கோரிக்கைகளே உள்ளன. சீரட்ட கால நிலையால் பாதிக்கப்படும் கஷ்டப்படும் லயன் வாழ்க்கையில் முடங்கி கிடக்கும் மக்களுக்கு விடிவினை பெற்றுத் தருவிக்கும் வகையில் 25 வீடுகளை கட்டுவதற்கு நடவடிக்கை எடுத்துள்ளது. இதற்கு முதலில் நன்றியினை தெரிவித்துக் கொள்கின்றேன். கடந்த காலங்களில் 50,000 வீடுகள் நிர்மாணிக்கப் போவதாக முன்மொழியப்பட்டாலும் அது வெறுமனே முன்மொழியாக இருந்தது. பெருந்தோட்ட மக்களுக்கென பாரிய அளவு நிதி ஒதுக்கீடு செய்த பெரிய வீடமைப்பு திட்டத்தின் முன்னெடுப்பது வரலாற்றில் இதுவே முதல் தடவையுள்ளது. பெருந்தோட்ட பகுதியில் வாழும் மக்கள் தங்களுக்கென சொந்தமான காணி இல்லாத காணி உரிமை அட்டவர்களாக இருந்து வந்துள்ளன. லைன்களில் வசதி வரும் ஒவ்வொரு குடும்பத்துக்கும் தெளிவான உரித்துடன் 7% காணியை வழங்குவதற்கு இந்த அரசாங்கம் நடவடிக்கை எடுத்து மாற்றி அடைகின்றோம். இதன் மூலமாக மலைய மக்கள் நிலம் உரிமை உடைய சமூகமாக மாற்றம் பெற வழிபிறந்துள்ளது. விளையாட்டுத் துறையில் வழங்கப்படும் பயிற்சிகளில் ஈடுபடுபவரின் செயலாட்டு திறனை விருத்தி செய்வதற்காக சர்வதேச விளையாட்டு வீரர்கள் மூலம் பயிற்சி அளிக்க முன்மொழியப்பட்டுள்ளது. நாட்டின் சிறந்த தொழில்நுட்ப உபகரணங்கள் வசதிகள் கொண்ட அத்தகைய பயிற்சி நிலையம் எதுவும் இல்லாத நிலையில் அத்தகைய பயிற்சி நிலையம் ஒன்றினை நுவரெலியாவில் நிர்மாணிப்பதற்காக 500 மில்லியன் ரூபாய் ஒதுக்கீடு செய்யப்பட்டுள்ளது. நுவரெலியா மாவட்ட மக்களாகிய எங்களுக்கு பெரும் மகிழ்ச்சியை தருகின்றது. இதன் மூலமாக பெருந்தோட்ட புறங்களில் இலைமறை காய்களாக இருக்கும் விளையாட்டு வீரர்கள் வெளிக்கொண்டு வருவதற்கு வாய்ப்பு அமையும். இந்த வரவு செலவு திட்டத்தின் இலங்கையில் வாழும் அனைத்து மக்களின் பிரச்சினைகளை தொடர்பிலும் கவனம் செலுத்தப்பட்டுள்ளமை முக்கியமானதாகும். குறிப்பாக பெருந்தோட்ட மக்கள் நலன் சார்ந்த திட்டங்கள் முன்மொழிவந்தைக்கு மீண்டும் ஒரு முறை நன்றி கூறி விடைபெறுகிறோம். நன்றி, வணக்கம்.
Thank you. Honorable Ape Nishant Muthuvettikawa Amathithuma Vinadi 11.
Mulasane Mandithumani 2017 varshe ayavaya lekhane ipdi vandava puradina hatak සංවාදයට භාජනය වෙලා අපි මන්ත්‍රීතුමන්ලා මේ ගැන අදහස් විමසලා හෙට දවසේ සම්මත කරන්න ලෑස්ති වෙන අයවැය ප්‍රකාශ පිළිබඳව වචන කීපයක් ප්‍රකාශ කරන්න මගේ බලාපොරොත්තුව. වර්තමාන ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් මුදල් ඇමතිතුමා මේ අයවැය ලේඛන ඉදිරිපත් කරන කලින් පුරා මාස 4-5ක් විතර මේ ගැන විවිධ අවස්ථාවල සාකච්ඡාට භාජනය වෙලා අපි මෙතෙන්ට ඇවිල්ලා නිකම් අයවැය ලේඛනේ ආගෙන ඉන්න වැඩිය කලියෙන් අපිත් එක්ක ආණ්ඩු පක්ෂය හැටියට සාකච්ඡාවට භාජනය කිරීම පිළිබඳව අපේ ස්තුතිය සහ ගෞරවය මම මුලින් පුද කරන්න කැමතියි. ගිය අවුරුද්දේ ඉදිරිපත් කරපු අයවැය අවස්ථා තුනක සංශෝධන සහිතව ගැටලු කීපකට මුහුණ දීපු අයවැය 2017 අයවැය එහෙම නොවේ කියන විශ්වාසය අපි මුලින් පළගන්නවා. මේකේ හොඳ ගොඩක් තියෙනවා, නරකක් තියෙනවා. මේකේ අනිසි ප්‍රතිඵල පිළිබඳව රටක් හැටියට ගලන් ඉලව් අරගෙන ගෙවන්න තියෙන විදේශ ණය ප්‍රමාණය බලලා ඒකට හරියන්න අපේ දේපොලිටික විදේශීය රටවල් වලට බද්ධුන එකම ක්‍රමේ නම් මේ ණයබරයෙන් ගැලවෙන්න තියෙන අපේ ඒකට එකඟතාවය බල කරන්නේ නැහැ. ඒවයි ශ්‍රී ලාංකීය සමාගම් හැටියට කොටස් වලින් ප්‍රමාණයක් අපි තියාගෙන 99 අවුරුදු භද්‍ර දෙන්නේ නැතුව 30 අවුරුදු භද්‍ර දීලා ඒ හදපු ආයතන ගොඩනගන්න අපේ බලාපොරොත්තුව පළගන්නවා. අපිට ආධාර දුන්නේ චීන රජය අම්මන්තර වරායට බිලියන් 1.3ක් චයින හබ සමාගමට අපි ගෙවනවා. ඒ සමාගම අම්මන්තර වරාය ඉල්ලනෝ 30 අවුරුදු බද්දට බිලියන් 780ට. එතනම ඉල්ලන්නේ ඒ කට්ටේ ගණිපු සල්ලි වලට වැඩිය බිලියන් 370ක් අඩුවෙන්. ඒ විතරක් නෙවෙයි, අපි සාමාන්‍ය ගෙයක් ඇදුවා නම් ඉඩමක රුපියල් 150ක් වියදම් කළා නම් ගේ හැදුවෙන් පස්සේ වටිනකම අපි රුපියල් 100යි කියලා කියනවා. අන්න ඒ වගේ ලාභාංශයක්වත් තියෙන ගණදුන වලට අපි යන්න ඕනේ කියන එක මම ආරම්භයේම සිහිපත් කරනවා, විශේෂයෙන් වරාය අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට. මේක කොළඹටත් අපි වළංගුයි. නැගෙනහිර පරියන්තය දෙන්න අපේ එකඟතාවයක් නැහැ. ඒක ලාභ ලබන ආයතනයක්, ලාභ ලබන ස්ථානයක්. කොළඹ වරාය අධිකාරිය පූර්ණ ලාභ සහිතව රජයේ මැදිහත් වීමකින් තොරව කටයුතු කරන ආයතනයක්. අපේ රටේ අධ්‍යාපනයට හොඳ යුගයක් උදා වෙමින් පවතිනෝ. ළඟම් පාසල, හොඳම් පාසල වැඩසටහන යටතේ සෑම ප්‍රාදේශීය කොට්ටාසකම ඒ තෝරාගත්ත පාසල් ප්‍රාථමික පාසල් සංවර්ධනයට, ද්විතීක පාසල් සංවර්ධනයට, උසස් පෙළ දක්වා තියෙන පාසල් වලට විශාල මුදල් ප්‍රමාණයක් දීලා නවීකරණය කළා හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන් මධ්‍යස්ථාන බවට පත් කරන්න දරන උත්සාහයට අපේ ස්තුතිය බුදගන්න මේ අවුරුද්දේ සඳහා ප්‍රතිපාදනය වෙන් කළා තියෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය පාසල් 1000ක ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න ප්‍රතිපාදනය වෙන් කළා තියෙනවා. ගමඩ නගරයේ 14ක් දරුවන්ට පමණක් හිමිවෙච්ච එම අවස්ථාව ගමට ලබා දෙන්න ගත්ත තීරණය අපි අතිශය අගය කරනෝ. ගමේ දරුවන්ටත් ක්‍රිකට් ක්‍රීඩාව ලෙදර් බැට් එකකින්, ලෙදර් බෝල් එකකින් කරන්න හැකියාව, අවස්ථාව ලැබීම පිළිබඳව අපේ සතුට පළ කරනවා. ඒ වගේම අවම සුසුකම, අවම පහසුකම, සනීපාරක්ෂක සේවා, සනීපාරක්ෂක පහසුකම් ඒ විද්‍යාලවල තිබුණේ නැහැ. අද මේ වෙනකොට ඒ සියල්ලටම ඒ පහසුකම් ලැබිලා තිනෝ. ඉදිරි අවුරුද්ද ඉතුරු ටිකත් ලැබෙනවා. දරුවන්ට රක්ෂණය අපි සීපත් කරන ගෞරවයෙන් ඒක හොඳ අවස්ථාවක්. ඒ වගේම ටැබ් යන්ත්‍ර කුඩා පරිගණක ලබා දීම ඒකත් උන් තීන්දුවක් ප්‍රතිපාදන වෙන් කළා තිනෝ. ඒක අපේ බලාපොරොත්තුව. ඊළඟට අපි සීපත් කරන්න ඕන වෘත්තීය පුහුණු අධිකාරී අමාත්‍යංශය, නිපුද්දා සංවර්ධන අමාත්‍යංශය දැවන්ත වැඩ කොටසක් කරනවා. වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ පළවෙනි අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. දැන් වසර 20ක් තුළ 94 ආරම්භ වෙලා මේ වෙනකොට වෘත්තීය පුහුණුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. අපි යෝජනා කරනෝ පාසල් දරුවන්ට සාමාන්‍ය පෙළෙන් බැහැර වෙන සියලු දරුවන් වෘත්තීය පුහුණුවට යොමු කරන්න වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කළ යුතුයි කියන එක අපි යෝජනා කරනෝ. උසස් පෙළින් බැහැර වෙන දරුවන් වෘත්තීය පුහුණුවට යොමු කළ යුතුයි කියන කාරණේ මං ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. අපි නගර සංවර්ධනයට සැලසුම් හදනෝ. නමුත් ඒව ක්‍රියාත්මක කරන්න තවමත් අපහසුතාවල් තියෙනවා. මන් නියෝජනය කරන බද්දගම ආසනේ බද්දගම නගරය යක්කලමුල්ල නගරය උඩුගම නගරය මේවා සල්සුන් වලට විතරක් සීමා වෙලා තිනෝ මේවා සාර්ථක කරන්න මේවා වැඩ කටයුතු ආරම්භ කරන්න මම අවධානයට ලක් කරනෝ ඒක මගේ මම මේ පළාතේ මහජන නියෝජ්‍ය හැටියට මේ සභාවේ ගෞරවනීය අවධානයට ලක් කරන විශේෂයෙන්ම මං ජීවත් වෙන ප්‍රදේශයේ තේවගාවෙන් ජීවත් වෙන ජනතාව රබර් වගාවෙන් ජීවත් වෙන ජනතාව පෞගිය කාල සීමාව තුළ බරපතල අපහසුතාවයකට ලක් වෙලා තිබුණේ තේඉඩම් කැලේටරලා මේ තේමිල නම් දැන් වැඩි වුණා නමුත් තේඉඩම් හිමියත් තේ කර්මාංශාලා හිමියත් මූණ දෙන බරපතල ගැටලු සම්බන්ධව මුදල් අමාත්‍යාංශයේ අවධානය විශේෂයෙන් යොමු වෙලා මුදල් ඇමතුමාට ඒ ගැටලුව විසඳන්න ඔවුන්ගේ යම් සාකච්ඡාවකට මං ආරාධනා කරනෝ අයවැය හැදුවට ප්‍රතිපාදන වෙන්කරුවට මදි ඒ අයත් එක්ක සාකච්ඡා කරලා ඒ ප්‍රශ්නවලට උත්තර අපි හොයන්න ඕන. සමෘද්ධි ව්‍යාපාරය සමෘද්ධි ව්‍යාපාරය පහුගිය දවස්වල නම වෙනස් වුණා. නමුත් නමින් විතරක් වැඩේ කරන්න බෑ. දිවි නැගුම හැටියට වෙනස් කරලා කටයුතු කරා. මේ රටේ බැරිපැන්තියේ මිනිසුන්ගේ මහ විශාල ව්‍යාපාරය සමෘද්ධි ව්‍යාපාරය හැම බැංකුවකම
ඔතුමාට තමයි විනාඩි දෙකක් තියෙනවා.
කෝටි 3-4ක මුදලක් තියෙනවා. ඒ මුදල් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න කුඩා සමාගම් හැටියට පත් කළා. මේ මුදල් ප්‍රයෝජනයට ගන්න වැඩපිළිවෙළ සකස් කරන්න කියන කාරණේ මම ගෞරවයෙන් සිහිපත් කරනවා. නිවාස අමාත්‍යාංශයේ ප්‍රගතිය ගැන අපේ සතුට බල ගන්නෝ 15 වෙනි උදාගම් ව්‍යාපෘතියත් විවෘත කරා. ඉන් ඉස්සරහට නොනැවති ඒ යන ගමන්ට අපේ සහාය අපේක්ෂා සහාය අපි පුද කරනෝ. බස් රථ රියදුරන් කොන්දොස්තර විශ්‍රාම වැටුප් ලබා දීම හොඳ තීරණයක්. කිසිම හවුහරණක් නැති උදේ බස් එක නැග්ගාම රෑට බැහැලා යනකොට කීයක් හරි ඉල්ලගෙන යන ස්ථිර රැකියාවක් නැති අයට මේ අවස්ථාව ලබා දීම ගැන හොඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අපි පූර්ණ සහය ලබා දෙනවා. ඒක ඉතා වටිනා කාරණයක්. මං අවසාන වශයෙන් පැවිලි සමාගම් වල තත්ත්වය බලලා මුඩු ඉඩම් විශාල වශයෙන් තියෙන පැවිලි සමාගම් වලින් ඒ ඉඩම් ලබාගෙන වගාකරුවන්ට ලබා දීලා ග්‍රාමීය වශයෙන් ඔවුන්ට බද්ධ කර දීලා වැවිල්ල වැවිලි සමාගම් මිලදී ගන්න පුළුවන් මට්ටමකට වැවිලි වැඩසටහන දියත් කරන්න කියන කාරණේ මං සිහිපත් කරනවා. මාධ්‍යවේදීන්ට රුපියල් 1,03,00,000 ණය මුදල එතනින් එහාට ගිහිපු තවත් සාර්ථක අවධානයක් ඔවුන්ගෙන යොමු කළා. මාධ්‍යවේදීන්ට සාන ස්ථිර දීමනා ලබා දෙන වැඩසටහනක් දියත් කරන්න කියන කාරණේත් මම සිහිපත් කරමින් ත්‍රිවිල් රථ රියදුරන් රැක ගැනීමට වැඩපිළිවෙළකුත් අපි අපේක්ෂා කරනෝ. ත්‍රිවිල් රථ ව්‍යාපාරයද මහ විශාල ව්‍යාපාරයක්. ඒක අපි එකසරේට නවත්තන්න ඒකට විකල්ප දෙන්න කටයුතු කරත් ඒ ව්‍යාපාරයෙන් ජීවත් වෙන දරු පවුල් ගැන හිතලා ඒකට යම් සහනදායී ක්‍රියාමාර්ගයක් ගන්න කියන කාරණේත් සිහිපත් කරමින් 2017 අයවැය අධිකරණ ජනාධිපතිතුමාගේ මගපෙන්වීම අග්‍රාමාත්‍යතුමාගේ මගපෙන්වීම මුදල් ඇමතිතුමාගේ ඉදිරිපත් කිරීම සාර්ථක වෙලා ලබන අවුරුද්ද සාර්ථක මුදල් පරිහරණයක් ඉටු වෙලා අපි ඉලක්ක ගන්න සම්මුති ආණ්ඩුව බලාපොරොත්තු වෙන ජයග්‍රහණ ලැබේවා කියන ප්‍රාර්ථනය කරමින් මම සමුගන්න ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අශෝක් අබේසිංහ ඇමතුමා ඔබතුමාට විනාඩි 10යි.
ස්තුතියි මුලාසන මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම අපේ නව රජයේ දෙවැනි අයවැය ඒ වගේම නිදහස ලබා ගත්තාට පසු 1947 නොවැම්බර් 15 වෙනිදා පළවෙනි පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වෙලා වසර 69කට පසු 71 වෙනි අයවැය අපේ මුදල් ඇමතුමා පසුගිය දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමාගේ අරමුණ වෙලා තියෙන්නේ අපේ රට, ඒ කියන්නේ ශ්‍රී ලංකාව මේ ලෝකයේ බලගතු රාජ්‍යයක් බවට පත් කිරීම. ඒක තමයි අපේ අරමුණ. අපි පසුගිය දිනක පස මාසයකට පමණ ප්‍රථම මේ අපේ නව රජයේ අයවැය පළවෙනිවර කියවීම ඉදිරිපත් කළා. අයවැය පළවෙනිවර කියවීම ලෙස හඳුන්වන්නේ ඉදිරි වර්ෂය සඳහා වියදම් ඇස්තමේන්තුව පාර්ලිමේන්තු සභාගත කිරීම. ඒ වියදම් ඇස්තමේන්තුව එදා සභාගත කරන අවස්ථාවේ අපේ රටේ 2017 වසර සඳහා වියදම විදිහට රුපියල් බිලියන 1819ක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ කියන්නේ කෝටි 181,900ක්. කෝටි 181,900ක වියදම සඳහා මුදල් සොයාගන්නේ කෙසේද යන්න පසුගිය දින අයවැය දෙවැනි වර කියවීම වශයෙන් අපේ මුදල් ඇමතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය කතාව වශයෙන්. එහිදී මුදල් ඇමතුමා අර වියදම් ඇස්තමේන්තුව කෝටි 181,900ක් සහිත වියදම් ඇස්තමේන්තුව සඳහා ආදායම හොයාගන්නේ කෙසේද කියන එක පැහැදිලි කළා. අයවැයේ පළවෙනි වර කියවීමේදී ඒ තියෙන බිලියන 1819ට අපේ රටේ ණය වාරිකයයි පොලියයි ඇති වෙන්නේ නැහැ. අපේ රටේ ණය වාරික පොලියත් මේ වියදමට එකතු විය යුතුයි. එතකොට බිලියන 1819ක් වන වියදමට අපේ රටේ 2017 වසරේ සමස්ත ණය වාරිකය සහ පොලිය එකතුව බිලියන 1467ක් වෙනවා. ඒ කියන්නේ කෝටි 146,720ක් වෙනවා අපේ ණය වාරික පොලිය. මෙයින් ණය වාරිකය බිලියන 799ක් හෙවත් කෝටි 79,980ක් වෙද්දි පොලිය බිලියන 667ක්වත් කෝටි 66,740ක් වෙනවා. මේ දෙක එකතු වෙන්න ඕනේ බිලියන 1819 හෙවත් අපේ රටේ වියදමට. එතකොට කෝටි 79,900ක් වාරිකයත් කෝටි 66,000ක් පොලියත් එකතු වුණාම සමස්ත වියදම අපේ කෝටි 3,33,220ක් බවට පත් වෙනවා. මේකට තවත් එකතු වෙන්න ඕනේ මේ අයවැය ඇස්තමේන්තු පොතේ තියෙනවා අයවැයට වැය බාරක් වෙති වියදමක් විදිහට වැන්දඹු අනත්දරු අරමුදලට යන වියදම ඒක කෝටි 4,600ක් වෙනවා. ඒකත් මේකට එකතු වෙන්න ඕනේ. එතකොට අපේ සමස්ත වියදම අපේ රටේ කෝටි 3,40,000කට වැඩි වෙනවා. හැබැයි ආදායම කොපමණද? අපේ රටේ ආදායම 2015 වසරේ ආදායම තමයි දැනට අපිට හරියට දැනගන්න පුළුවන් වෙලා තියෙන්නේ. 2015 වසරේ අපි 2014 වසරේ ඉදිරිපත් කළ 2015 වසරේ ඉදිරිපත් කළ අයවැය තිබුණා කෝටි 175,000ක් අපේ ආදායම එන්න ඕනේ කියලා. නමුත් මේවර මේ ළඟදි විතරක් නෙමෙයි මේ අවුරුදු 48 තුළම අපේ රටේ අපි බලාපොරොත්තු වෙන ආදායම ලැබෙන්නේ නැහැ. එයින් 15%, 20%, 10%ත් අතර ප්‍රමාණයක් අඩුවෙන් තමයි ලැබෙන්නේ. කෝටි 175,000ක ආදායමක් 2015 ලැබෙනවා කියලා කියුණාට නියම විදිහට අපිට ලැබුණේ කෝටි 146,800ක ආදායමක්. මෙවර අයවැයෙන් ඉදිරිපත් කරලා තියෙනවා බිලියන 2049ක ආදායමක් අපිට ලැබෙනවා කියලා. ඒ කියන්නේ කෝටි 200,000කට වැඩි ආදායමක්. නමුත් මේ බදු මුදල් එකතු කිරීමේදී නියම බදු මුදල් එකතු වෙනවද? ඒක නිසා තමයි මෙවර අයවැයෙන් මේ බදු මුදල් එකතු කිරීම කාර්යක්ෂම කිරීම සඳහා යම් ක්‍රමවේදයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ බදු මුදල් නියම විදිහට එකතු වෙන්නේ නැති නිසා 2017 ආදායම අපි ඇස්තමේන්තු කරන ආදායම කෝටි 200,000 වෙනුවට ලැබෙන්නේ මේ තියෙන රටාව අනුවම කෝටි 175,000ක් පමණ. නමුත් අපිට වියදම් කරන්න කියලා වෙලා තියෙනවා ඒ වගේ දෙගුණයකට වැඩි ප්‍රමාණයක්. ඒ වියදම් කරන්නේ කෙසේද කියන එක තමයි මේ අයවැයෙන් ඉදිරිපත් කළ තියෙන්නේ. එදා මුදල් ඇමතුමා යෝජනා 17ක් ඉදිරිපත් කළා. අපේ ආදායම කොහොමද එකතු කරගන්නේ කියලා මේ මේ වියදම් කිරීම සඳහා. ඒ යෝජනා 17න් මිලියන 140,000ක් එහෙවත් කෝටි 14,000ක් ඒ ආදායම් යෝජනා විදිහට ඒ ආදායම් යෝජනා 17න් ඉදිරිපත් කළා. ඒ වගේම එතුමා වියදම් යෝජනා 153ක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ වියදම් යෝජනා 153න් කෝටි 13390ක් කෝටි 13990ක් වියදම් යෝජනා විදිහට ඉදිරිපත් කළා. ඒ කියන්නේ අපි එකතු කරගන්න ඒ වියද ආදායම් යෝජනා වලින් එකතු කරගන්න ආදායම එහෙමම වියදම් යෝජනා විදිහට එතුමා ඉදිරිපත් කරලා තිබුණා. මේ විපක්ෂයේ දවස්වල මේ අයවැය කතාවල්දි කෑ ගහනවා අපි බදු ගහලා තියනවා කියලා හැම ක්ෂේත්‍රයකටම. බදු නැතුව කොහොමද මේ රට ඉදිරියට යන්නේ? අද උදේ මම දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා කියනවා බදු ආදායමෙන් 80 ගණන්ක් බදු කියලා. බදු ගහන්නේ නැතුව මේ බදු මේ රටක ආදායම කියන්නේ බදු ආදායම තමයි. මේ බදු ආදායම තමයි අපි එකතු කරද්දී අඩුවෙන් එකතු වෙන්නේ. ඒ නිසා තමයි අපි වෙනම ක්‍රමවේදයක් හදලා තියෙන්නේ බදු එකතු කිරීම ක්‍රමවත් කිරීම සඳහා. විශේෂයෙන්ම අපි මේ බදු එකතු කරලා රටේ ජනතාවට ඒ වේදන් කිරීම සඳහා ඒ අවශ්‍ය වැඩපිළිවෙල තමයි මේ අයවැය යෝජනාවලින් ඉදිරිපත් කරලා තියෙන්නේ. 2016 වසරේ අපි ණය ගන්න මේ පාර්ලිමේන්තුව අනුමත කළා කෝටි 16900ක් කෝටි 166900ක්. 2016 වසරේ. හැබැයි 2017 වසරේ අපි ණය ගැනීමට බලාපොරොත්තු වෙන්නේ කෝටි 157900යි. කෝටි 12000ක අඩුවීමක්. පසුගිය වසරට වඩා මේ වසරේ කෝටි 12000ක් අඩුවෙන් තමයි අපි ණය ගන්නෙ. ඒ වගේම අපි වියදම් උත්පාදනය කරලා තියෙනවා 2016 වසරේ අපි වියදම් වශයෙන් තිබුණ කෝටි 194145ක් නමුත් මේ පාර තියෙන අයව ඇස්තමේන්තුවල කෝටි 181900යි කෝටි 21 12190ක වියදනුත් අඩු කරලා තියෙනවා. ඒකට අපේ ණය වාරික පොලියත් අඩු වෙලා තියෙනවා පසුගිය වසරට වඩා කෝටි 12000කින්. ඒ වගේම කෝටි 12000කින් අපි වියදමුත් අඩු කරලා තියෙනවා. අපේ රටේ ආර්ථිකය අසුරවද්දි අපි මේ බලාපොරොත්තු වෙන ඒ වැඩපිළිවෙල තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ විශේෂයෙන්ම ජනතාවට. මේ විශේෂයෙන් මෙවර අයවැයෙන් විශාල ධනාත්මක යෝජනා රාශියක් කරලා තියෙනවා. මල් ළඟ තියෙනවා 2011 සිට පසුගිය රජයේ මේ අයවැය වාර්තා යෝජනා ආදායම් යෝජනා. ඒකේ තියෙනවා මේ හැම වෙලාවෙම කතා කරන මේ අපි බදු වැඩි කරනවා කියන කතා. විදුලි සංදේශන බද්ද සහ ජංගම දුරකථන ග්‍රාහක බද්ද 2011 වැඩි කිරීම සඳහා කෝටි 1550ක් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ජාතිය ගොඩනැගේ බදු පදන පුළුල් කිරීමට කෝටි 12000ක්. ඒ වගේම පරිපාලන වියදම් වීසා ගමන් බලපත්‍ර ගොඩබැසීමේ ගාස්තු වලට කෝටි 420ක්. මෙවැනි 2011 ඉඳන් 2014 දක්වා කෝටි 25000ක ආදායම එකතු කිරීම සඳහා බදු ගහලා තියෙනවා. දැන් මේ බදු ගැන කතා කරන විපක්ෂයට ඒක අමතක වෙලා තියෙනවා. ඒක නිසාම තමයි මම මේ 2011 ඉඳන් 2015 දක්වා අයවැය යෝජනාවල ආදායම් යෝජනා ටික එකතු කරගත්තේ. ඒ නිසා විශේෂයෙන්ම මේ ආදායම් යෝජනා එකතු කරගද්දි අපි කිසිම මුදල් කැමති කෙනෙක් කිසිම රජයක් කැමති නැහැ ජනතාවගෙන් බදු වරන් බදු අධික ලෙස බදු ගන්න. ඒ වගේම කිසිම රජයක් කිසිම මුදල් කැමති කෙනෙක් කැමති නැහැ ජනතාව මත අධික පීඩනයක් පටවන්න. නමුත් මේ රටේ තියෙන වර්තමාන තත්ත්වය අනුව අපිට මේ සිද්ධ කරන්න වෙලා තියෙනවා. එහෙම තියෙද්දි අපේ රටේ පවුල් 51,65,000යි තියෙන්නේ. මේ පවුල් 51,65,000යි. එතකොට ළමයි දරුවන් පාසල් දරුවන් 45,00,000කට. ඒ කියන්නේ පවුල් වලින් 85%ක ඉන්න පාසල් දරුවන් එක දරුවෙක් ලක්ෂ දෙක ගානේ රක්ෂණාවරණයක් දෙනවා. මේක අපි පඩි වැඩි කරද්දි රජයේ සේවකයන් විතරයි පඩි වැඩි කරන්නේ. නමුත් මේ සමස්ත පවුල් 51,85% කන පවුල් වලට අඩුම තරමේ රුපියල් 10,000ක 15,000ක විතර පඩියක් දුන්නා හා සමානයි. දරුවෙක්ගේ පාසල් යන දරුවන් අසනීප වෙනවා. ඒ දරුවෙක් අසනීප වුණාම බෙහෙත් ගන්න ගියාම සාමාන්‍ය රජයවට රෝහලකට ගියාම නොමිලේ බෙහෙත් දෙනවා. නමුත් පුද්ගලික රෝහලට ගියාම මුදල් ගෙවන්න ඕනේ. නමුත් මේ අයවැයෙන් ඉදිරිපත් කළ දෙන රුපියල් 10,000ක් වෙනකන් ඒ පුද්ගලික රෝහලේ බිල ගෙවන මේ දරුවෙක් ගියාම
මේ අවිනාඩි 2යි ඔබතුමාට.
කියන දරුවන්ට. ඒ වගේම රුපියල් ලක්ෂයක් වෙනකන් ඒ දරුවෙක් රෝහල් ගත වෙලා දේවාසික උපතිකාර කිරුවොත් රුපියල් ලක්ෂයක් වෙනකන් ගෙවනවා මේ දරුවෙකුට. එතකොට අපේ රටේ පවුල් 51,65,000න් 85%ක පවුල් වලට රුපියල් 10,000ක 15,000ක අතිරේක ආදායමක් ලබා දුන්නා වගේ වැඩක් තමයි මේ මේ කළා දින මේක ඉදිරි පියවර මේ පියවර අනිවාර්යයෙන්ම මේ අටේ අයවැය ක්ෂේත්‍රයේ විශාල පිම්මක් කියලා මම විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ නිසා මෙවැනි පියවරක් ගත්ත අපේ මුදල් ඇමතුමාට අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම 175,000ක් වෙන උසස් පෙළ දරුවන්ට ටැබ් ලබා නොමිලේ ටැබ් ලබා දීමට ගුරුවරු 28,000කට නොමිලේ ටැබ් ලබා දීමට ඒ වගේම පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලාට රුපියල් 2,500ක් ලබා දීමට මෙවැනි මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පමණක් විශාල ආයෝජනයක් කරලා තියෙනවා. ඒ වගේම මම නියෝජනය කරන මම මගේ යෝජනාව වශයෙන් මම ඉදිරිපත් කළා සේවාපිය සාදන්න. ගමේ ඉන්න ග්‍රාම සේවා සමිතියේ ඉන්න සියලුම නිලධාරීන් එක තැනකට ගේන විදිහට සේවාපිය සාදන්න යෝජනාවක් ඉදිරිපත් කළා. සේවාපිය 1000ක් හදන්න මුදල් එමත්තුමා මුදල් වෙන් කරලා තියෙනවා. ඒක ඉතා හොඳ යෝජනාවක්. ඒ එවැනි යෝජනා ධනාත්මක යෝජනා මේ මුදල් මත්තුරා මේවර අයවැය ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම කිව්වා මම අපේ කුරුණෑගල සිට පොල්ගහවල දක්වා ද්විත්ව මාර්ග වලට පත් ගන්න ඕනේ. දුම්රිය මාර්ගය මේ දුම්රිය ධාවනය විශේෂයෙන්ම පරක්කු වෙන දුම්රිය සඳහා ඒක සඳහා මුදල් වෙන් කළා තියෙනවා. දුම්රිය මාර්ග දීර්ඝ කිරීමට යාපනයේ දුම්රිය මාර්ගයේ දීර්ඝ කිරීමට වෙනම මුදල් වෙන් කළා තියෙනවා. ඒ වගේම මේ රටේ ත්‍රිරෝද රථ විශාල ප්‍රමාණයක් තියෙනවා. ලක්ෂ 10කට වැඩි ප්‍රමාණය මේ ත්‍රිරෝද රථ රෝද හතරේ වාහන බවට පත් කිරීම සඳහා ඒ ත්‍රිරෝද හිමියන්ට ඒ වාහන ගැනීම සඳහා බදු සහනයක් සහිතව ණය ලබා දීමට වැඩසටහනක් ඉදිරිපත් කළා තියෙනවා. මෙවැනි ඒ වගේම කෘෂිකර්මයේ සඳහා විශාල වැඩ කොටසක් ඉදිරිපත් කළා තියෙනවා. විශාල යෝජනා ප්‍රමාණයක් එනි විශාල යෝජනා සමග මේවර අයවැය මම හිතන්නේ 2020 පමණක් නෙමෙයි 2100 දක්වා ඉදිරි දැක්මක් සහිත අයවැයක් ලෙස විශේෂයෙන් මම හඳුන්වනවා. මෙවැනි අයවැයක් ඉදිරිපත් කිරීමට හැකියවීම පිළිබඳ විශේෂයෙන්ම මුදල් ඇමතිවරයාට විස්තුති වන්න ඕනේ. මෙවැනි ආර්ථික අර්බුදයක් තියෙද්දි අවුරුදු දෙකමාරේට ඉස්සලා ආණ්ඩුව විසිරෙව්වේ හිටපු ජනාධිපතිවරයා මක්නිසාද කියලා කවුරුත් දන්නවා. ඊයේ පෙරේදා රණවිරුවන් වෙනුවෙන් කඳුළු හැලුවා විපක්ෂයේ ගිහිල්ලා මේ අපේ අයවැයෙන් මිලියන 3500ක් කෝටි 350ක් වෙන් කළා තියෙනවා ඔවුන්ගේ විශ්‍රාම වැටුප් වෙනුවෙන්. ඊයේ පෙරේදා මම දැක්ක පත්තරවල කියනවා ඒක ලැහැත්ති කරලා තිබුණේ. මම අභියෝග කරනවා පුළුවන් නම් 2010න් පස්සේ කිසිම අයවැයක තියෙනවද රණවිරුවන් විසින් ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් වෙනුවෙන් මුදල් වෙන් කළා. මේක තනි බොරුවක් ජනතාව රවට්ටනවා. අපි පෙරදුන හින්දා කරන්න බැරි වුණා කියලා කියනවා. කිසිම අයවැයක නැහැ. නමුත් අපේ මේවර අයවැය මිලියන 3500ක් වෙන් කළා තියෙනවා ඒ ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් වෙනුවෙන්. ඒ නිසා විශේෂයෙන්ම මම එක තවත් කියන්න ඕනේ අයියේ පෙරදා ඊයේ පත්තරේ තිබුණා හිටපු ජනාධිපතිතුමා කියලා තියෙනවා ජාතික ආරක්ෂාවට තරදෙනයලු අක්කර 15000 දෙන එක. එහෙනම් යුද හමුදාවේ ඉඩම ගෝල් ෆේස් එකේ සින්නක් කර දුන්නේ මොන බම්බුවට සින්නක් කර දුන්නේ වෙන මොකුත් නෙමෙයි. හෙක්ටයාර 50ක් මූල්‍ය නගරේ සින්නක් කර දෙන්න තියෙනවා කියලා ඒක ජාතික ආරක්ෂාව නැද්ද? අපි කවදාකවත් මේ රටේ ඉඩම් සින්නක් කරව දෙන්නේ නැහැ. හමුදාව මූලස්ථානයේ සින්නක් කර දුන්නේ කවුද? ඒ ගැන කතා කරන්නවත් නැහැ. සින්නක් කර දීලා තියෙනවා අක්කර 7ක් මේ ගෝල් ෆේස් එක ළඟ චීනෙට. එහෙම අපි මූල්‍ය නගරයේ හෙක්ටයාර 50ක් දෙන්න තීන්දුව කළා තිබුණා. අපි ඒක නැවැත්වුවේ මොකද? ඒක අපි කවදාක අපි මේව දෙන්නේ බදු. මොකද මේ දක්ෂිණ සංවර්ධන නිසා ඒ හෙක්ටයාර අක්කර 15000 මොකද ඩොලර් බිලියන 8ක ඩොලර් බිලියන 8ක ආයෝජනයක් වෙනවා. ඩොලර් බිලියන 8ක් කියන්නේ කෝටි 120000කට ආසන්න මුදලක්. මේ රටේ දලදේශ නිෂ්පාදනයේ 10%ක දායකත්වයක්. මේක තමයි අපේ රටේ ඉදිරි පිම්ම. ඒ නිසා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.
පොයින්ට් මොකද ඔබතුමයි පොයින්ට් එක?
අමතිනම් පොඩි උත්තරයක් දෙන්න. ඩාලි පාර තිබ්බ නිවාස අධිකාරියේ සතු LNT නමින් ඉඩමක් අතර හතර
මෙන්න අපේ ජනතා විමුක්තිපරුණේ නායකයා මේක මේ පත්‍රයේ සභාගත කරන විශේෂයෙන්ම ජවිපේ නායකයා විසින් හෙලිකන් රාජපක්ෂකෙන් දේපල මෙන්න දේපල තියෙනවා කෝටි ගණන් දේපල ගත්තේවා මෙන්න මේක සභාගත කරනවා මම මේ ලිපිය මේ ඩග්මයි ඩාලිපාර ඉඩම් ගැන කතා කරද්දි මෙන්න තියෙන කෝටි ගණන් වල දේපල මේ රාජපක්ෂවරු අයත් කරගත්ත දේපල මේක කියවන්න ගියොත් රටේ මේ ජනතාව දැනගන්න ඕනේ මේවා. ඒ නිසා විශේෂයෙන්ම ඔය මේක තියෙනවා අර මිරේසි ආච්චිගේ ඉඩම් පිළිබඳව. එතකොට නාමල් රාජපක්ෂ ගත්තේවා යෝෂිත රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ශිරන්ති රාජපක්ෂ රෝහිත රාජපක්ෂ මේ ඔක්කොගෙම නම් තියෙනවා. ඒ නිසා මේවා මේ විදුරු ගෙවල් ඉඳන් ගල් ගහන්න එන්න එපා. විදුරු ගෙවල් ඉඳන් ගල් ගහන්න එන්න එපා. ඒක නිසා විශේෂයෙන්ම හොඳට මතක තියාගන්න අපි මේ රටේ ඉඩම් අපි දෙන්නේ නැහැ. අපි කවදාකවත් රටේ මේ රටේ ඉඩම් සින්නක් කර දෙන්නේ නැහැ. අපි බදු වශයෙන් දෙනවා මේ රටේ ආර්ථිකය ගොඩනංවන්න. මේවර ඉදිරිපත් කර මේ 71 කියන අයවැය විශේෂයෙන් මේ රටේ ආර්ථිකය වෙනුවෙන් ඉතා විශාල දායකත්වයක් වශයෙන් මම අවසාන දවසේ ප්‍රකාශ කරනවා.